ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එහෙමනම් දැන් අපි සලකා බලමු මේ සතියේදී ලෝකයේ වඩාත්ම ප්‍රමුඛයෙන් වාර්තා වන කරුණු මොනවාද කියලා. ඔබ දන්නවා මේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයේදී අපි විදේශයෙන් වාර්තා වන තොරතුරුවලට අමතරව අපේ මව්බිම ශ්‍රී ලංකාව යම් මේ විදේශ ප්‍රවෘත්තිවලට සම්බන්ධ වෙන අවස්ථාවලදී අපි ඒ පිළිබඳවත් අවධානයක් යොමු කරනවා. අද ඒ සම්බන්ධයෙන් කතා බහකුත් තියෙනවා. අපි මුලින්ම කතා බහ කරමු සුපුරුදු විදිහට සමස්ත ලෝකයේම තවමත් අවධානයට ලක් වෙලා තියෙන ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳව. අද විශේෂ දවසක් විදිහට සැලකන්නට පුළුවන් ඇෆ්ගනිස්තානයේ මේ අලුතින් බලය අල්ලා ගත්ත මේ තලිබාන් සංවිධානයේ රජයක් පිහිටුවීම සඳහා මූලික අඩිතාලම දැමෙන දවස විදිහට අද සැලකන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා ඒ සම්බන්ධව විවිධ ප්‍රවෘත්ති වාර්තා කරමින් සිටින්නේ. අපි එහෙමනම් මේ සම්බන්ධයෙන් අද සාකච්ඡාව ආරම්භ කරමු. සුපුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටින්නේ. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
අද මේ සිදුවන්නට යන ක්‍රියාදාමය කොහොමද වාර්තාවන් ඇෆ්ගනිස්තානයේ?
දිලක්ෂි, ඔවුන් දැන් ප්‍රකාශ කරලා තියෙනවා අද දහවල් ඔවුන්ගේ යාඥාවලින් පස්සේ අෆ්ගනිස්තානයේ අලුත් රජය නව රජය ප්‍රකාශයට පත් කරනවා කියලා. ඉතින් පොඩි ඉඟියක් තියෙනවා. ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා මේ අලුතෙන් ඇති කරන රජේ තීන්දුව තීරණ ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන්ට තැනක් ලැබෙන්නේ නැහැ කියලා. නමුත් කාන්තාවන්ට වෙන වගකීම් පවරීම ගැන ඔවුන් ප්‍රතිඥාවක් දීලා තියෙනවා. නමුත් අර මුලින් කිව්ව කාන්තාවන්ට සමතන ලබා දෙනවා, කාන්තාවන්ට අධ්‍යාපනය ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් කියන කාරණා සම්බන්ධයෙන් ඒවා ඒ ආකාරයෙන් සිද්ධ නොවන බව තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම කාන්තාවන්ට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් කියලා කිව්වට පිරිමි ගුරුවරුන් පාවිච්චි කරන්නේ නැති වෙයි කියලා. ඒ එක්කම පාසල්වල පිරිමි ළමුන් සහ ගෑනු ළමුන්ට එකට ඉඳගෙන ඉගෙන ගැනීමේ කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකත් ප්‍රකාශ කරලා තියෙනවා. සේවා ස්ථානවලත් කාන්තාවන් සහ පිරිමින් වෙන වෙන වශයෙන් සේවය කළ යුතුයි කියලත් ඔවුන් දැන් මේ වෙනකොට නියෝග කරලා තියෙනවා.
අමල්, මේ අද සිදුවන්නට නියමිත අද නිවේදනය කරන්න නියමිත මේ තලිබාන් සංවිධානයේ මේ අලුත් රජයේ පිළිබඳව මේ තවදුරටත් ප්‍රශ්න කර සිටිනවා නම් දැන් කවුද මෙහි නායකයා බවට පත්වන්නේ? ඒ සම්බන්ධව වාර්තාවන තොරතුරු මොනවද? ඒ වගේම මොන වගේ රජයක්ද දැන් මේගොල්ලෝ පිහිටවන්නට යන්නේ? අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ වෙන ලොකු බලාපොරොත්තුවක් තියාගන්නට බැරි වෙයි. නමුත් කොයි වගේ ආකෘතියක් යටතේද මේ පාලනය පවත්වාගෙන යන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා මේ වෙනකොට ඉඟිපල කරලා තියෙන්නේ?
අතරම දෙලදුක්ෂි, ඔවුන් ඔවුන්ගේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ ඔවුන් විශ්වාස කරන ශරියා නීතිය අනුව පිහිටවන ආණ්ඩුවක්. ඒ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ආණ්ඩුවක්. කිසිම දෙයක් මේ වෙනකොට තවමත් අපිට දැනගන්න විදිහක් නැහැ මොන වගේ ආණ්ඩු ක්‍රමයක්ද ඔවුන් ඇති කරන්නේ කියලා. ඔවුන් මෙතෙක් ප්‍රකාශ කරලා තියෙන එකම කාරණාව තමයි ඔවුන්ගේම අර්ථකථනයන්ට අනුව ශරියා නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක. ඒකට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතාමත්ම ආගමික වශයෙන් අන්තවාදී රජයක් පිහිටනවා මිසක්ක ඉන් ඔබට කොහොමද අෆ්ගනිස්තානයේ ඉදිරියට ගෙන යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔවුන් තවමත් නිශ්චිත විදියට ප්‍රකාශයක් කළා නැහැ. අනෙත් කාරණා තමයි දිලක්ෂ, දැන් අෆ්ගනිස්තානයට මේ තලිබන් වරුන් ඇවිල්ලා රාජ්‍යපාලනය අල්ලගත්තට ඔවුන්ගේ ප්‍රධානියා හැටියට සලකන හිබතුල්ලා අකුන්දසා, ඔහු කොයි විදියේ නායකත්වයක් ගනීද කියන එක පිළිබඳ අනිශ්චිත තොරතුරක් නැහැ. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා හෙබතුල්ලා අකුන්දසා අෆ්ගනිස්තානයේ නව රජයේ විශේෂ තැනක් ගනී කියලා. නමුත් ඔහු තවමත් අෆ්ගනිස්තානයට පැමිණියාද නැද්ද කියන කාරණාව පිළිබඳ නිශ්චිත තොරතුරක් නැහැ. මෙතෙක් අපිට තලිබාන් සංවිධානය සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න හැකි වෙලා තියෙන්නේ ඔවුන්ගෙන් මාධ්‍ය ප්‍රකාශක විසින් කියන කරන දේවල් අනුව පමණයි. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නායකයෙක් හැටියට හඳුන්වන මොහමඩ් අබ්බාස් තනිකාසි, ඔහු මේ වෙනකොට විදේශ මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා විශේෂයෙන්ම කාන්තාවන්ට කොයි විදිහටද සලකන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඒ ඇරෙන්නට මේ තලිබාන් රජයේ ව්‍යූහය, ඒකේ නායකත්වය ගන්න කවුද? රටේ ජනාධිපති කෙනෙක්, එහෙම නැත්නම් එමීර් කෙනෙක්. ඔවුන් හඳුන්වනවා මේක එමීර් රාජ්‍යයක් හැටියට ප්‍රකාශයට පත් කරනවා කියලා. එහෙමනම් මේ එමීර් රාජ්‍යයේ කවුද නායකයා කියන කාරණාව, ඒව කිසි දෙයක් තාම ප්‍රකාශයට පත් කරලා නැහැ. ඉතින් හුඟක් අය බලාපොරොත්තු වෙනවා අද සිකුරාදා ඔවුන්ගේ මධ්‍යහනේ තියෙන දේව මෙහෙන් යාඥාවෙන් පසුව බොහෝ විට ඒ පිළිබඳ කරුණු ප්‍රකාශයට පත් කරයි කියලා.
අමල්, අපි මේ තව ටිකක් අවධානයට ලක් කරුතින් එහෙම දැන් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිය ඇමරිකන් හමුදා අවසාන බට කණ්ඩායමත් පිටත් වෙලා ගියා. නමුත් පිටත් වෙලා යනකොට ඔවුන් කියන්නේ ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්තාන් හමුදාවට ලබා දීලා තිබුණු, රජයේ හමුදාවට ලබා දීලා තිබුණු යුදෝපකරණ රාශියක් අක්‍රීය කරලා ගිහිල්ලා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. හැබැයි මේවා නැවත පාවිච්චියට ගැනීම සඳහා තලිබාන් සංවිධානයේ මේ සමාජිකයන් කටයුතු කරමින් සිටින වගට අපිට තොරතුරු වාර්තා වෙනවා. මොකද මේ සම්බන්ධව විවිධ වීඩියෝ දර්ශන අන්තර්ජාතික විවිධ මාධ්‍යවලින් මේ වෙනකොට වාර්තා කරමින් තියෙනවා. දැන් ඇමරිකන් හමුදාව රටින් සියලු දෙනාම පිටත්තු ගියාට පස්සේ තලිබාන් සංවිධානයේ ක්‍රියාකාරීත්වය කොහොමද මේ සම්බන්ධව?
ඇමරිකන් හමුදාව විශේෂයෙන්ම කාබුල් ගුවන් තුටුපලෙන් පිටත් වෙනවත් එක්කම ඔවුන් ප්‍රකාශයට පත් කළා ගුවන් තුටුපල ඇතුලේ තිබුණු ගුවන් යාන 73ක් ඔවුන් අක්‍රිය කළයි කියලා. තවත් බෝම්බ වලට ඔරොත්තු දෙන විශේෂ වාහන ඒවා රාශියක්, අතරම හම්වි කියන වාහන 27ක්, එතකොට එම්රප් කියන හමුදා බටපිරිස් ප්‍රවාහනය කරන්න පුළුවන් වාහන 70ක් කාබුල් ගුවන් තුටුපල ඇතුලේ තිබිච්ච ඒවා ඔවුන් ක්‍රියා විරහිත කරලා තමයි රටින් පිටවුණේ කියලා ප්‍රකාශ කළා. ඒ වුණාට තලිබන් වරුන් මේ වර්ගයේ වාහන සෑහෙන ප්‍රමාණයක් කන්දහා නගරේ ප්‍රදර්ශනය කරා ඔවුන් ඒවා පාවිච්චි කරන බව. ඇමරිකාව විනාශ කරේ ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තානයේ තුල පරිහරණයට ගත්ත වාහන සහ ගුවන් යාන. නමුත් ඇෆ්ගන් හමුදාවට ලබා දුන්නු සියලුම උපකරණ සහ යාන වාහන ඒවා සියල්ලම දැන් තලිබන් වරුන් අතට අත්පත් වෙච්ච බවයි පේන්නේ. මොකද ඇෆ්ගන් හමුදාව ඇත්තටම කිසිම ප්‍රතිරෝධයක් දක්වන්නේ නැතිව තලිබන් සංවිධානයට යටත් වුණා. ඒ යටත් වෙනවත් එක්කම ඒ සියලුම යුද උපකරණ තලිබන් අතට පත් වෙලා තියෙනවා. බොහෝ දෙනාගේ අවධානය ලක්ුණේ තලිබන් වරුන් මේ රථවාහන ප්‍රදර්ශනය කරා පමණක් නෙවෙයි, ඒ අතර ඔවුන් ඇමරිකාවේ නිෂ්පාදිත බ්ලැක් හොක් හෙලිකොප්ටර් යානයකුත් පියාසර කරා කන්දහා නගරේ. ඉතින් තලිබන් වරුන්ට යම් කිසි විදිහකට ගුවන් යාන තියෙනවා ඇති කියන බිය දැන් ඇති වෙලා තියෙනවා. මොකද මීට කලින් අවස්ථාවේදී වාර්තා වුණා ඇෆ්ගන් හමුදාව ඔවුනට ඇමරිකාවෙන් ලබා දුන්නු ගුවන් යාන අති විශාල ප්‍රමාණයක් ඇෆ්ගනිස්තානයේ රජයේ බිඳවැටුණත් එක්කම අසල්වාසී රටවල් වලට මේ ගුවන් යාන රැගෙන ගියයි කියලා. ඉතින් ඒ එසේ වුවන් යම් කිසි ප්‍රමාණයක් තලිබන් වරුන් අතර පත්වෙන්නේ නැtei කියන විශ්වාසයෙන් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් මේ කන්දහා නගරේ බ්ලැක් හොක් හෙලිකොප්ටරය ගුවන්ගත කරපු නිසා යම් කිසි බියක් දැන් ඇති වෙලා තියෙනවා තලිබන් වරුන්ට ගුවන් යාන ඔවුන් සතුව ඇති කියන විශ්වාසය තියලා තියෙනවා.
අර මං වැඩසටහන ආරම්භයේදී කිව්වනේ ඇතැම් මේ ලෝකයේ හා සම්බන්ධ වන ප්‍රවෘත්තිවලට අපේ මව්බිමේ ශ්‍රී ලංකාව සම්බන්ධ වෙන අවස්ථාවලදී අපි ඒ සම්බන්ධවත් විශේෂයෙන් මේ විශේෂාංගයේදී කතා බහ කරනවා කියලා. දැන් එවැනි වූ තොරතුරක් වාර්තා වෙනවා මේ LTT සංවිධානය සම්බන්ධයෙන්. අපි දන්නවා LTT සංවිධානය තහනමකට ලක්වුණු සංවිධානයක් ලෝකයේ රටවල් 30කට වඩා වැඩි සංඛ්‍යාවක. ඉතින් වාර්තා වෙනවා මේ බ්‍රිතාන්‍යයේ මේ LTT තහනම සම්බන්ධව මේක දීර්ඝ කලා කියලා තමයි වාර්තා වෙන්නේ. මොකක්ද ඇත්තට මෙතනදි වෙලා තියෙන්නේ?
දිලුක්ෂි, බීත කලින් අවස්ථාවක තමයි LTT සංවිධානයේ තහනම බ්‍රිතාන්‍යයේ විසින් දීර්ඝ කළ තිබුණේ. නමුත් ඒ තහනම දීර්ඝ කිරීමට විරුද්ධව LTT හිතවාදී සංවිධාන කිහිපයක් අභියාචනයක් ඉදිරිපත් කළා තිබුණා. දැන් ඒ අභියාචනය බ්‍රිතාන්‍ය ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කිරීමත් එක්කලා බ්‍රිතාන්‍ය තුල නැවතත් LTT සංවිධානයේ තහනම් සංවිධානයක් හැටියට ප්‍රකාශයටපත් කළා. ඒ ඔවුන්ට පනවා තිබිච්ච තහනම තවදුරටත් දීර්ඝ කළා තියෙනවා. ඊට අමතරව යුරෝපා සංවිධානයේ රටවල තවමත් ඒ LTT සංවිධානයට විරුද්ධව තියෙන තහනම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. දැන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වෙලා ඔවුන් වෙනම කටයුතු කරනවත් එක්කම තමයි මේ LTT සංවිධානයට හිතවත් කණ්ඩායම් ඔවුන්ට වෙරහිව තිබිච්ච තහනමට ඒ අභියාචනය ඉදිරිපත් කරේ. දැන් මේ වෙනකොට ඒ අභියාචනය කටයුත්ත අවසන් වෙලා නැවතත් LTT සංවිධානයේ බ්‍රිතාන්‍ය තුල තහනම් සංවිධානයක් හැටියට තමයි ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. මේ පිළිබඳ ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ සතුට පළ කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. එතකොට LTT හෝ ඊට සම්බන්ධ පුද්ගලයන්ට බ්‍රිතාන්‍ය තුල නීත්‍යානුකූලව පෙනී සිටීමට හෝ කටයුතු කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
එතකොට කොපමණ කාලයකටද මේ දීර්ඝ කිරීම සිද්ධ කළ තියෙන්නේ? යම් කාලවකවානුවක් වර්තා වෙනවද?
සාමාන්‍යයෙන් දිලුක්ෂ, මේ පිළිබඳ අවුරුදු දෙකෙන් දෙකට නැවත සලකා බැලීමක් සිද්ධ වෙනවා. ඒ අවුරුදු දෙකක විතර වගේ කාලයකට සැරයක් තමයි මේ තහනම දීර්ඝ වෙන්නේ. ඉතින් ආයෙමත් තව අවුරුදු දෙකකින් මේක තවත් දීර්ඝ කරනවාද නැද්ද කියන කාරණාව තීන්දුව කරනවා. ඉතින් මේ විදිහට දිගින් දිගටම LTT සංවිධානයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔවුන්ගේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වෙනසක් වෙලා නැහැයි කියන පදනම මත තමයි මේ අවස්ථාවේදීත් ඒ තහනම තවදුරටත් දීර්ඝ කළ තියෙන්නේ.
අපි මේ විශේෂාංගයට මූලික කරගන්නවා ලෝකෙන් වාර්තාවන ප්‍රමුඛතම කාරණා තුන හෝ හතර මේ සතිය තුළදී අපිට වාර්තාවන. විශේෂිත කාරණාවක් විදිහට සඳහන් කරන්න පුළුවන් ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවලට මේ වෙනකොට බලපාලා තියෙන අයහපත් කාලගුණය, වර්ෂාව, සුලිකුණාටු, ගං වතුර, ඒ වගේම පුද්ගල මියයන් පවා වාර්තා වෙනවා. අපි කැමැති වැඩිදුර තොරතුරු දැනගන්නවා.
ඔව් දිලක්ෂ, මේ වෙනකොට නිව්යෝක් නගරේ විතරක් 13 වෙනි ජීවිතක්ෂර පත්වලා තියෙනවා මේ සුලිකුණාටු හේතුවෙන්. සෙන්ට්‍රල් පාර්ක් කියන තැනට පැයක් ඇතුළත අඳල් 3ක වැසි ලැබිලා තියෙනවා. මේක ඇත්තටම මුළු සැප්තැම්බර් මාසයේම නිව්යෝක් නුවරට සාමාන්‍යයෙන් ලැබෙන වැස්ස ප්‍රමාණය එක පැයකදී ඒ වැස්ස ලැබුණයි කියලා කියනවා. ඉතින් මේ නිසා බොහෝ ස්ථාන වතුරෙන් යටවලා, ඒකම නිව්යෝක් නගරයේ තියෙන අපි කියන මේ සබ්වේ එක, ඒකත් වතුර ගලන ප්‍රවාහණයට විශාල බාධා ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට නිව්යෝක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. සුලිකුණාටුවෙන් පීඩාවට පත්වෙච්ච අයට සම්බන්ධයෙන් ඒ සහන කටයුතු ලබා දෙන්න බොහෝ ස්ථානවල රථවාහන අතිවිශාල ප්‍රමාණයක් මේ එකපාරට ඇතිවෙච්ච ගංගෝත්‍ර තත්ත්වය නිසා විපතට පත් වෙලා තියෙනවා. වගේම දහස් සංඛ්‍යාක ජනතාවක් මේ වෙනකොට තමන්ගේ උන්හිටිතැන් නැති වෙලා තියෙනවා. ඊට අමතරව අතිවිශාල ප්‍රමාණයක් නිව්යෝක් නගරේ පමණක් නෙමෙයි ලුවිසියානා වගේ අනෙකුත් ප්‍රාන්තවලත් විදුලි බලය ඇන හිටීම වගේ කාරණා නිසා ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයන්ට මේ වෙනකොට විදුලිය නැති, විදුලිය විසන්ධි වෙච්ච අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක හඳුන්වන්නේ අර ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමත්, ඒ වගේම ක්ලයිමට් චේන්ජ් කියන කාරණාවත් නිසා කාලගුණික විපර්යාස මේකට බලපාලා තියෙනවායි කියලා. දැන් මේ නිව්යෝක් නගරේ මේ විදිහටම වතුරෙන් හානි වෙන එකම රටේ අනෙක් කෙළවරේ, විශේෂයෙන්ම කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ වෙනකොට මහා ලැව්ගිනි ඇති වෙලා තියෙනවා. ඒ එක්කම මේ ලැව්ගිනි දිලුක්ෂි බොහොම දරුණුවට පැතිර යනවායි කියලායි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම කැලිෆෝනියාවේ ඉඳලා අල්ලපු ප්‍රාන්තය වෙන නෙවාඩා වලට මේක සීග්‍රෙන් පැතිර ගිහිල්ලා තියෙනවායි කියලා. ඉතින් ඒ මැඩ පැවැත්වීම සඳහා 4000කට අධික ගිනි නිවන බටයන් පිරිසක් යොදවලා තියෙනවායි කියලත් වාර්තා වෙනවා. ඉතින් මේ වෙනකොට ඒ ගින්න පාලනය කරගන්න නොහැකි තත්වයට වර්ධනය වෙලයි කියලත් වාර්තා වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් ඔවුන් දැන් මේ වෙනකොට ජාති අමතලා තියෙනවා. ඊඩාවට පත් වෙච්ච අයට රජයේ ආධාර ලබා දීමටත්, ඒ එක්කම සහන කටයුතු වලටත්, මධ්‍යම රජයේ බටපිරිස යොමු කිරීමටත් ඔවුන් දැන් ප්‍රතිඥා ලබා දීලා තියෙනවා.
හොඳයි අමල්, අපි ස්තුතිය පළ කර සිටිනවා ලෝකයේ තතිවිති සමීප කරන්න අපිත් එක්ක එකතු වීම පිළිබඳව මේ ලෝවටා විදේශ විති සමාලෝචනය සමගින්. අපි එමනම් හමු වෙමු ලබන සතියේ සිකුරාදා. අයිබෝන්.
අයිබෝන් දිලුක්ෂි.
කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.